ගරු ගාමිණි ලොකගේ මන්තුමා
කාරක සභාපතිතුමනි
ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
මම සතුටු වෙනවා අපේ චම්පික ඇමතුමාගේ පස්සේ කතා කරන්න ලැබීම ගැන. මට එතුමාගේ කතාව අහගෙන ඉන්නකොට මම කල්පනා කරේ අවුරුදු 4ක් තිස්සේ මේ ඇමතුරු බුදියාගෙනද හිටියේ කියලා. බුදියාගෙනද හිටියේ කියලා. ඔව්. විද්‍යුත් ක්‍රම ගැන විවිධ කාරණා ගැන කතා කරනවා. දැන් එතුමා කතා කරා මේ රටේ උගතුන් බුද්ධිමතුන් ගැන. මේ රටේ පරිපාලන නිලධාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ඒකම තාක්ෂණ නිලධාරීන් ගැන. එතුමාම හිටපු කැබිනට් මණ්ඩලයේදී. ඒ සියලු දෙනාම හකදාලා. අධිකරණ සේවයට විතර ලක්ෂ 3කින් පඩි වැඩි කරා. අද පඩි විෂමතාවයක් ඇවිල්ලා තියෙනවා. ඒ අය ජනාධිපතිතුමා වහම කොමිෂන් සභාවක් කත් කරා. ඒ කොමිෂන් සභාවේ වාර්තාව ගැන මේ අයවැයලේ කෙනෙක් කියනවා. ඒක දෙසැම්බර් මාසේ දෙනකන් 2500ක් කෑයන්ට දෙන්න. මම නම් සතුටු වෙනවා පඩි වැඩි කිරීම ගැන. විසඳනවා. නොත් අද තමුන්නාසලා අධිකරණ සේවයට බැඳෙන පළවෙනි නිලධාරියාට ලක්ෂ 3ක් වැඩි කරා. වැඩි කර ඒක තමයි අනිත් අයන්ටත් වැඩි කරන්න කියලා කියන්නේ. ඇයි එක්කෙනෙකුට විතරක් වැඩි කරන්නේ? ඇයි එක්කෙනෙකුට විතරක් වැඩි කරන්නේ? රජයේ සේවකයන්ට පඩි වැඩි කිරීමට අපි අද්දකම උත්සනවා. නොත් තමුන්නාසලා විසමතාවයක් ඇති වෙන විදිහට කැබිනට් පේපර් එකක් අරගෙන ගිහිල්ලා රුපියල් 50,000ක් ගත්ත සේවක නිලධාරියාට ලක්ෂ 3ක් වැඩ කරනකොට ඉංජිනේරුවටයි වැඩි කරන්න නැත්තේ. ඇයි වෛද්‍යවරයාට වැඩි කරන්න නැත්තේ? ඇයි පරිපාලන නිලධාරියාට වැඩ කරන්න නැත්තේ? තමුන්නාසලාගේ කැබිනට් එකේ කරේ. මෙතෙක් කල් මේ රටේ රාජ්‍ය සේවයේ පඩි වැඩි කරනකොට ඉතාම වැදගත් පඩිපාලක සභාවන් අන්තිමටම තිබුණේ දේවේන්ද්‍ර කොමල සභාව. ඊට පස්සේ තමුන්නාසලා අතිරේක කැබිනට් පේපර් එකක් ගහලා අද මුළු පරිපාලන සේවයම අවුල් කරලා තියෙන්නේ. දැන් හදනවා 2500 ජූනි මාසේ ඉඳලා දීලා එයාම සනසන්න පුළුවන්ද කියලා. තමුන්නාසලා මොනවාක්වත් අද කවදක්වත් නැතුව පරිපාලන සේවයේ නිලධාරීන්, ඉංජිනේරුවන්, තක්සේරු නිලධාරීන්, වෛද්‍යවරුන් ඊයේ පෙරද පාර්ට බැහැලා තමුන්නාසලට පෙන්නුවා. අගමැතිතුමා එයා හම්බුණා. අගමැතිතුමාට උත්තරයක් දෙන්න බැරි වුණා. උත්තරයක් දෙන්න බැරි වුණා. අද මහා ගින්දරක් පැතු වෙලා තියෙනවා. ඇයි එක කණ්ඩායමකට විතර පඩි වැඩි කිරීමට අපි එකඟයි. පඩි වැඩි කරනවා නම් ඔක්කොටම වැඩි කරන්න. ඇයි එක කොටසකට විතරක් වැඩි කරන්නේ? අධිකරණ සේවයට බැඳ නිලධාරියට ලක්ෂයක් කාරකට ගෙවනකොටයි අනික් නිලධාරියට එක ගෙවන්නේ නැත්තේ. ඩ්‍රයිවර්ට 25,000ක් ගෙවනකොට අනික් නිලධාරියටයි ගෙවන්නේ නැත්තේ. පෙට්‍රෝල් වලට ලක්ෂ නඩුකාරයන්ගේ එක නෙමෙයි ඒක මම කතා කරන්නේ. ඕනතරම් වැඩි කරන්න. වැඩි කරනකොට ඒ සමාන්තර ශ්‍රේණිවල ඉන්න අය සියලු දෙනාට මේකට උත්තර කරන්න කියලා කියන්නේ. ඒ මිනිස්සු පාර්ට බහැලා ස්ට්‍රයික් කරන්න හරින්න එපා. පාර්ට බහැලා විරෝධතා කරන්න යන්න එපා. පාර්ට බහැලා කටයුතු කරන්න යන්න එපා. තමුන්නාසලා මොනවා කිව්වත් අද රටේ ගින්දරක් ඇති වෙලා තියෙන්නේ. තමුන්නාසලා මේ අයවැයලේ නායකතා නවකතාවක් වගේ ඉදිරිපත් කරන්න අද මේ රට මොකද වෙලා තියෙන්නේ? අද වීගොවිය වීටික විකුණ ගන්න බැරුව ඉන්නවා. තමුන්නාසලා ආණ්ඩුව එනකොට කියපු 49කෝ 50කෝ පුද්ගලික සංසදට රුපියල් 25 තියෙට වීටික විකුණන්නේ. දැන් තමුන්නාසලා කොළඹ ඉඳගෙන ගමට යන්නේ නැහැ. ඒ හින්දා තමයි තමුන්නාසලා පළාත් සභා ඡන්ද තියන්න බය වෙලා ඉන්නේ. ඇයි එහෙනම් පළාත් සභා ඡන්ද තියන්නකෝ? ඇයි කල් දාන්නේ? ඇයි ඡන්දට බය වෙලා ඉන්නේ? තමුන්නාසලා අද මේ අයවැය ලේකම් ඉදිරිපත් කරේ ඡන්දට. ඡන්ද පත්‍රිකාවක්. තමුන්නාසලා මේක පෙන්වන්න ජූනි මාසෙන් ඉස්සෙල්ලා ගෙවෙන එකම දින බණාවක්. හැබැයි අය කරී තමුන්නාසලා කරනවා හෙට ඉඳලම. අප්‍රේල් පළවෙනිදා ඉඳලම. මේක එකක්වත් පෙන්වන්න ජූනි මාසෙන් ඉස්සෙල්ලා ගෙවෙන එකක්. මිනිසුන්ට ඔක්කොම අර ඩ්‍රීම් එකක් පෙන්වන්න හදන්නේ සීන මාලිකාවක්. තරුණයෝ ගැන කතා කරනු. දැන් තමුන්නාසලා හදුත් පවුලකට ලක්ෂ දස ලක්ෂයක් දෙන්න යනවා. කාටද ගන්න පුළුවන්? දස ලක්ෂයක් දුන්නොත් පොලියේ නැතුව රුපියල් 40,000ක් මාසෙට ගෙවන්න වෙනවා. එතකොට 40,000ක් ණය ගෙවන්න පුළුවන් වෙන්නේ කාටද? අඩු ගානේ ලක්ෂයක් පඩි ගන්න කෙනෙකුට. ඇඟලුම් සේවකයෙකුට කසාද බඳින්න ගියක් ගන්න පුළුවන් වෙනවා. කාර්මිකයෙකුට ගයක් ගන්න ලක්ෂයක් ගන්න පුළුවන් වෙනවා. නිකම් බරුවට බලාපොරොත්තු ඇති කරනවා තමුන්නාසල. බලාපොරොත්තු ඇති කරනවා. මේ අයවැයලේකන කියවහම එකින් එක. එකක්වත් තියෙනවද ජූනි මාසෙන් ඉස්සෙල්ලද? ඔක්කොම යෝජනා. අපි කැමති තරුණයන්ට උදව් කරන්න. තමුන්නාසල උදව් කරන්න. අපි එකට උදව් කරන්න. බොරු කරන්න එපා කියලා අපි කියන්නේ. බොරු කරන්න එපා කියලා. පෙරටේ තරුණ දහස් ගාණක් බලාගෙන ඉන්නවා හැම ආණ්ඩුවකින්ම උදව්වක් ගන්න. තමුන්නාසල එදා 2015 දී කිව්වේ 10 ලක්ෂයකට රක්ෂාව දෙනවා කියලා. අද එන රක්ෂාවල් දීලා ඉවර වෙන්න එපා. ඒ වගේ බොරු අයවැයලේකණෙන් අයවැයලේකණයට කියලා රටම තමුන්නාසල අද ඉවර කරලා ඉන්නේ. සෙන්ට්‍රල් බැංකුව මංකොල්ල කාලා රටම ණය කළා. අද කතා කරනවා ණය බාර ගන්න. ණය බාර ගන්න. ජනාධිපති කොමිෂන් සභාවක් පත් කෙරුවා. කොහොමද ඒකට ප්‍රතිඵල? කොහොමද ඒ ප්‍රතිඵල? මොකද සෙන්ට්‍රල් බැංකුව මංකොල්ල කෑවේ නැද්ද? මංකොල්ල කෑවා. මොකද ඒකට කියන්නේ? දවසෙන් දවස අයිස්සක මිනිහා ණයට බරටපත් වෙලා අද තමුන්නාසල කතා කරනවා සුළු සුළු වෙන්දට ඇහුවොත් සර් කඩේ කරන්න බෑ. කම්කරුව ඇහුවොත් අපිට ජීවත් වෙන්න බෑ. මහපාරිමානීය ව්‍යාපාරික ඇහුවොත් අපිට කරන්න බෑ. අද මේ රටේ ඉහළ ඉඳලා පහළට සියලුම ව්‍යාපාර කඩා වැටිගෙන යනවා. කඩා වැටිගෙන යනවා. ආයවැය නිකන් සුන්දර කතා කියනවා. සුන්දර පින්තූර කියනවා. අර කතා කියනවා මේ කතා කියනවා. හැබැයි එක උදව්වක් තමුන්නාසල කරලා තියෙනවා බ්‍රිගේරියල්ලගේ ඇඳුම් වලට රුපියල් 350 600 කරලා තියෙනවා. හැබැයි තමුන්නාසලට අමතක වෙලා තියෙනවා ෆීල් මාෂල්ගේ. ඒකත් අතුල් කරා නම් හොඳයි මේකට. ලංකාවේ ඉන්න ෆීල් මාෂල් එක්කෙනයි. එයාටත් 350 600 කරා නම් හරි. දැන් සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවා. සංචාර ව්‍යාපාරයේ තමුන්නාසල සුළු ව්‍යාපාරිකව නැති කරන්න හදන්නේ. සංචාරක ව්‍යාපාරයේ තමුන්නාසල යෝජනා කරලා තිනවා මේකේ ඔන්ලයින් බුකින් කරනවා නම් කාමර පහකට වැඩි අය සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි කරන එක හොඳයි මම පිළිගන්නවා. හැබැයි ඒ ලියාපදිංචි කරන්නේ නැත්තේ අය ඒගොල්ලෝ. ලියාපදිංචි කරපු ගමන් ඒගොල්ලන්ගේ VTT අය කරනවා. ටුවරිස් බෝඩ් එකේ ලෙවි එක අය කරනවා. නගර සභාවේ සීට් එක අය කරනවා. දැන් ලැබෙන ආදායමෙන් දියොන්න බැරුව ඉන්නකොට ලියාපදිංචි කරපු ගමන් ඒගොල්ලන්ට රුපියල් 100ක කෑම වේලක් වික්කාම රුපියල් 27ක් බදුවලට යනවා. ඒ නිසා ඒ මුළු ලියාපදිංචි කරන්න බයයි. අද තමුන්නාසල සල්ලි නැති හින්දා වක්‍රේගේ අය ඔක්කොම සංචාරක මණ්ඩලේ ලියාපදිංචි කරන්න කියලා අලුත් ලෝකයක් දාලා. මොකද අද ජාත්‍යන්තරයේත් එක්ක යන්නේ ඉන්ටර්නෙට් එකේ ඔන්ලයින් බුකින්ස් ගන්න. දැන් තමුන්නාසලේකට තහනමක් දාන්න යන්නේ. එහෙමනම් ඒක දාන ගමන් තමුන්නාසල ලිමිට් එකක් දාන්න. ලක්ෂ 10කට අඩු නම් අපි මේවා අය කරන්නේ නැතයි කියලා. නැත්තම් ඒ අහිංසක පොඩුවට කරන ව්‍යාපාරක ඔක්කොම කඩාගෙන වැටෙනවා. නැත්තම් ඒ අයට වහන්න වෙනවා. ඒකම අද අලුත බදින අයට දෙන 10 ලක්ෂේ. එහෙනම් ලක්ෂ 50ක් දෙන්න ග්‍රාන්ට් එකක් හැටියට. ඒ අයට උදව්වක් කරන්න ඕන. ණයට දීලා කොහමද මිනිස්සු ගෙවන්නේ? අවුරුදු 25ට ගණන් අතුවාම රුපියල් 40,000ක් වෙනවා කැපිටල් එක විතරක් මාසෙකට. ඉතින් ලක්ෂයක් නැති මිනිහෙකුට පුළුවන් දෙන ණය මුදල ගන්න. මේ වගේ මේ රටේ බොරු කරන්න එපා. තමුන්නාසල අවුරුදු 4ක්ම බොරු කළා. තවත් බොරු කරන්න හදන්නේ. තම්පිකාමතුමා මෙතන හිටියා. තම්පිකාමතුමා කුණු අවුක්කල් වලට ගෙනියන එක කතා කරා. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලේ ආරම්භ කරේ. ආරම්භ කරා මේ ආණ්ඩුවල මොකද කරේ? බෆල් සෝන් එක කියලා එක නැවැත්තුවා. කොළොන්නාවේ කුණු කන්ද ගැටුවාම තමයි එතුමාට මතක් වුණේ මේක කරන්න ඕනේ කියලා. දැන් අර ගෝඨාභය මහත්තයා යෝජනා කරපු එකම අද ගිහින් කරනවා. කරන ගමන් ගෝඨාභය මහත්තයාට දොස් කියලා. ගෝඨාභය මහත්තයා යෝජනා කළා එක ගලාස්ට් කරලා තිබුණේ. එදා ක්‍රියාත්මක කරා නම් කුණු කන්දට මිනිස්සු යට වෙන්නේ නැහැ. අද ඒ කටයුත්ත ඉවරලා යනවා. හෝට් සිටියක තමුන්නාසල මොකද ආණ්ඩුව ගැවිලා කිව්වේ? තීන්දු පැටව් ගහනවා කිව්වා. අවුරුදු දෙකක් නවත්තලා තිබ්බා. ඒවටගේ වැඩි වියදම කවුද දරන්නේ? අද පෝට් සිටුව ගැන වර්ණා කරනවා කළුගගේ එන වැලි ටික තම්පත් කරලා අපි හැදුවේ කියලා. කළුගගේ එන වැලි නෙමෙයි මූදු වැලි. මේ වගේ බොරුවෙන් මේ රට ගෙනියන්න බෑ. අද බොරුවෙන් ගිහිල්ලා මේ රටේ මහජනයාව විනාශ කළා. අද ජීවත් වෙන්න විදියක් නැහැ. පාසලකට අද ළමයෙක් ඇතුල් කරගන්න විදියක් නැහැ. පාසල් කාමර නැහැ. හැබැයි ස්මාර්ට් කාමර ගැන කතා කරනවා. දැන් පිළියන්තල කනිෂ්ඨ විද්‍යාල හතරක් තියෙනවා. පහසමිච්චු ළමයි 900ක් ඉන්නවා. පිළියන්තල සෙන්ටර් එකකට ගන්න පුළුවන් 400යි. ඉතුරු ළමයින්ට යන්න පාසලක් නැහැ. වටේ පාසල් පිරිලා දෙමව්පිය උදේ හවස කන්තෝරුවක් ගන්න රස්තියාදු වෙනවා. හැබැයි ඉතින් අගමැතිතුමා කියනවා මම ගොඩනැගිලි 200ක් විවෘත කරයි කියලා. නෝත අද පාර්ණ බැහැලා බැලුවොත් දෙමව්පියෝ රට පුරා විදිනවා ළමයව ඉස්කෝලකට දාගන්න ඉස්කෝලයක් නැතුව. තමුන්නාසල පාර්ට ගිහිල්ලා බලන්න, අධ්‍යාපන කාර්යාල ගාවට ගිහිල්ලා බලන්න, පළාත් කාර්යාලවල ගාවට ගිහිල්ලා බලන්න. ළමයි පිරිලා රස්සා ළමයි දාගන්න බැරුව දෙමව්පියෝ දුරුට රස්සාවට යන්නේ නැතුව දැන් මාස තුනක් ගෙවිලා තාමත් ඉන්නව 6 වසරට ඇතුල් කරන්න බැරි ළමයි ලක්ෂයක් විතර මේ රටේ. බාලාංශයට ඇතුල් කරගන්න බැරි ළමයි ඉන්නවා 10,000ක් මේ රටේ. ඒවට උත්තරයක් නැහැ. උත්තරයක් නැහැ. හැබැයි කතා කරනවා ජාත්‍යන්තරය ගැන, යුරෝපය ගැන, අරක ගැන. අපිට අපේ රට දියුණු වෙන්න එපා. අපේ රටේ සුළු කාර්මිකයට, සුළු කර්මාන්තකරුවට, සුභගවියට විකුණ ගන්න බෑ. ගම්බිරිස්තික රුපියල් 400ට බහැලා, පුවක් ගෙඩිය දැන් රුපියල් 2යි රටින් පුවක් ගෙනල්ලා විකුණලා. ඉගුරු ටික 650ට විකුණු ඉගුරු ඇවිල්ලා අද රුපියල් 150යි. මේ රටේ මිනිස්සු ජීවත් වෙච්ච දේවල්, ආදායම් ලැබු දේවල්, රබර් වවන්න දෙනවා, රබර් විකුණන්න බෑ, රබර් කපන්නේ නෑ. රබර් රුපියල් 250යි. අද කොහෙවත් රබර් රත්තක රබර් කිරි කපන්නේ නෑ. පෝර සහනාධාරය මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ කෙටි ආණ්ඩු කාලයේදී අඩු කරපු හින්ද මේ කන්නට පෝර දැම්ම මිනිස්සු, ගොයිදන් කරා මිනිස්සු. අද
මන්ත්‍රීතුමා තව විනාඩියක් තියෙන්නේ.
මේ නිෂ්පාදනය ඇවිල්ලා තියෙනවා. වීටික විකුණ ගන්න බෑ. කිසිම ආණ්ඩුවේ වැඩ ගබඩාවක විකන්නේ නෑ. මම කියනවා මේ මන්ත්‍රීතුමාලා මට කිව්ව හින්දා මට එක නමක් කියන්න ගබඩාවක් වීගන්න. එක ගබඩාවක් කියන්න ලංකාවේ වීගන්න. ගන්න කීයද කියලා කියන්න. මේ වගේ මේ රටම විනාශ කළා මැතිවරණ කල් දාලා තියෙනවා. කරුණා කළා මහා මැතිවරණයක් කියලා ජනතාවටයි කිය දෙන්න. මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පදාත ආණ්ඩුවක් පිටලා මේ රටේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න කියමින් මගේ වචන සුවල්පාව සංගඨන බොහොම ස්තුතියි.
ගරු විජිතමුණි සොයිස ඇමැතුමා, ඊට ප්‍රථමයෙන් මූලාසනට අර්සන රාජකරණ මන්තුමා පැමිණ
සිතුමනි, අන් සතුටු වෙනවා තරුණ රාජකරුණ පියා සමගත් මම පාර්ලිමේන්තුවේ හිටිය මුලාසනයට පැමිණීම පිළිබඳව. මේක හරියට ගරු මන්ත්‍රීතුමනි වසර 20ක් ආණ්ඩු කරපු අය අවුරුදු 4ක් ආණ්ඩු කරපු අයට ඇඟිල්ල දික් කරනවා. කොටම් පුච්චල අලුගන්ඩ බැරි මනුස්සයා කෙස් පුච්චල අලුගන්ඩ කියනවා වගේ කතාවක් මේක. තේරෙනවද? කෙවුරු පුච්චල කොටම් පුච්චල අපි හිටිය අපට දීපු ඇමති ඔහෙලනේ. ඉතින් ගජ මිතුරෝ අපි හිටිය අපට දුන්නේ වල් ඇමති, පොල් ඇමති, ගල් ඇමති. අපට දීපුව දන්නවනේ ඔහෙලනේ වැඩකාරයෝ. ඒක නිසා එව්ව කතා කරන්න මං ආවේ මේ මංගල ඇමතිතුමාගේ, අපේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ අවසාන අයවැය අතිගරු ජනාධිපතිතුමාගේ. එතුමා ඉදිරි කාලයේදී එයිද නැයිද කියලා අපි දන්නේ නැහැ. එතුමා අපේක්ෂකයා කරනවා නම් ඔබතුමාලා පොහොට්ටුව ඡන්දය දෙනවා නම් අන්න එතුමා ජනාධිපති වේ. නමුත් අපි එතුමා, මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට, මම මගේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හැටියට, එක්සත් ජාතික පක්ෂයේ නෙවෙයි, එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට රටට රට වෙනුවෙන් සහය දෙන්න ඉදිරිපත් වෙච්ච කෙනෙක් හැටියට ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම දකිනවා අපේ මංගල ඇමතිතුමාගේ මේ කේමාගේ කොළුවාගේ ටිකිරි මොලේ මේ ආයවැයට කියන්න දෙයක් නැහැ මේ ආයවැය තියෙනවා සිහින මේ ආයවැය තියෙනවා බලාපොරොත්තු මේ ආයවැය තියෙනවා ආකර්ෂණය මේ ආයවැය තියෙනවා අගය මේ ආයවැය ජනතාව වාදී ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරපු ආයවැය මේක හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය වෙන පරිදි එතුමා මේක ඉදිරිපත් කළා තියෙනවා අපි දන්නවා ගරු කතානායකතුමනි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේ දැන් මැතිවරණයක් ගැන කතා කරා මේ රටේ ජනමතය ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මේ රටේ ජනමතය විමසිය යුත්තේ ජාති ආගම් පක්ෂ කුල මේ ભેදවලින් තොර මේ අච්චාරු දේශපාලනේ නැති කරන මේ අච්චාරු දේශපාලනේ වෙනුවට ජනාධිපති එක පක්ෂක අගමැති තව පක්ෂක පළාත් සභාව තව පක්ෂක මහා ඇමතිවරු තව තැනක පළාත් පාලන වෙන තැනක මේ වගේ තැනක නොතිය මේ මේ රට කාට හරි හරියට තිරසාර ආණ්ඩුවක් ස්ථිර ආණ්ඩුවක් හොඳ දේශපාලන ස්ථාවරයක් ඇති කරන්න නම් මේ පක්ෂාගම් ජාති කුල ભેදයෙන් තොරව ජෙනරල් ඔපිනියන් එකක් ප්‍රධාන ජනමතයක් විමසිය හැක්කේ ජනාධිපති වරණයෙන් පමණක් බව මම කියනවා මුලාසනේ මන්ත්‍රීතුමනි දැන් මේගොල්ලන් තිබ්බනේ මොකටද පළාත් පාලන ඡන්ද වලට ඡන්ද දුන්නේ ගම්මල මිනිස්සු අවලංගු වෙච්ච මිනිස්සයට ඡන්ද දීලා අන්දෝ කොරු බීරෝ පිස්සෝ තේරනාද ඊළඟට මේ දීපු නැති නොදීපු ලකුණක් නැහැ මොකටද දුන්නේ මහින්දාගමැති කරන්න මහින්ද මාත්‍යාගමැති කරන්න අනේ දෙයියනේ දුලදුක අපි ඉෂ්ට කර අපි එතුම අගමැති කරා හැබැයි අගමැති කරපු ගමන් අපිට මොකද්ද කරේ එතුමා ගිහිල්ලා පොට්ටුවේ සමාජිකත්වයේ අරගෙන ඊට පස්සෙන්ද පාර්ලිමේන්තුව විසිරලා අපට කෙලවල දාන්න හැදුවා ඒක නිසා කලාමැදිරි මේ ගිනි පෙරෙල්ලෙන් බැට කාපු එක මූලාසනේ මන්ත්‍රීතුමනි කලාමැදිරියටත් බයයි මම මේකනේ මම 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 මීට වඩා වෙනස් දේවල් ගොඩක් කියන්න ආවේ විශේෂයෙන්ම මම මේ අයවැයක් නේ මේක දකින්නේ මම දකින්නේ මංගලගේ සමාජ කියවීම මංගල සමරවීර ඇමතිතුමාගේ සමාජ කියවීම තමයි මෙතන වැදගත් වෙන්නේ. ඔව් මේ හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය කරලා තියෙනවා. හැම ශේෂ්ත්‍රයකටම කතා කරලා තියෙනවා. ඔව් නිෂ්පාදන ආර්ථිකයකට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ණය දෙන එකද විවිධ මම අද මං හිතන්නේ අද මේ රටේ පුවත්පත් බැලුවොත් මංගල ඇමතිතුමා මේ 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 අතපත ගාලා තියෙන තැන් තේනද ඇසූ පිරූ තැන් නොඇසූ ඇසූ තැන් හැම තැනක්ම අතගාලා මේ හැම තැනකටම ගැළපෙන හැම තැනකටම උත්තරයක් දෙන්න පුළුවන් මම හිතන්නේ විශිෂ්ට අයවැයක් මේ කතාව මං අහගෙන එක මන්ත්‍රීතුමෙක් කිව්වා මේ අයවැය තියෙනවා ඉෂ්ට කරන්න බෑ කියලා ලොකු ගෑමිතුමා කිව්වා කොහොමද ලක්ෂයක 40,000ක මාසික කුලිය ගෙවන්නේ තරුණ තරුණියන්ට මේ රටේ 40,000ක කුලියක් ගෙවන්න තමයි ඊටාම පොලිය නැතුව සහන පොලියට ඒ අයට මුදල් දීලා ඒ අය විවසායකත්ව කටයුතු වල ව්‍යාපාර කටයුතු වල සංචාරක කටයුතු වල යොදවන්න තමයි ගරු ඇමතිතුමා මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ සුළු ව්‍යාපාරයේ සිට මහා පරිපාලන ව්‍යාපාරය දක්වා ආවරණය වෙලා තියෙනවා ඒ වගේම විරකියාවට නිෂ්පාදනයට අපනයනයට පිළිතුරු මේ අයවැයේ තියෙනවා මෙම සමාජ කියම විතක්ෂණයි විශිෂ්ටයි අති ප්‍රබලයි ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි පින්මද පුතුන් සියක් ලදුවත් නිසරු ගුණනැලේ බැලෙන් යුතු පුතුමය ඉතාගරු නෙකතරු රැසින් එලෙසට නොම වේයදුරු එක පුන්සඳින් දුරුවේ ඉලොව ගනාදුරු එවගේ මේ මේ පූර්ණ චන්ද්‍රයාගේ සඳ රැස් පතිත වුණාම මුළු මුළු රට පුරාම නැත්තම් මුළු විශ්වය පුරාම එක විහිදෙනවා වගේ මංගල සමරවීර ඇමතිතුමාගේ මේ අයවැය තුල ඉතා පැහැදිලිවම හැම සමාජ තීරුවකටම ගැලපෙන ආකාරයට හැම අංශයක්ම බලන්න මේ විශ්‍රාමිකයන්ට දීපු සහනේ විශ්‍රාමිකයන්ට රුපියල් 12,000ක් පමණ වැඩි වෙලා තියෙනවා මේ උසස් ශ්‍රේණියේ විශ්‍රාමිකයෙකුට දෙන්නෙක් ඉන්නවා නම් 24,000 මේක ලේසි වැඩක් නෙමෙයි එතකොට මේ විශ්‍රාමිකෙන් වැටුප් විෂමතා විශ්‍රාම වැටුපේ විෂමතා ඉවත් කරා ඉතින් මේ වගේ හරි නිවැරදි ආවයක් ඉදිරිපත් කළා තියෙනවා ඇත්ත මහා විශාල ආර්ථික අර්බුදයක් මේ අර්බුදයේ ගොඩ ගැනීම ලේසි පාසු නැහැ හැබැයි මතක තියාගන්න බිලියන 6ක් අවුරුදු 20ක් රට පාලනය කරලා වරාය හදලා ගුවන්තොටුපළ හදලා පෝට් සිටි ඉඩම විකුණලා චීනට මේ ඔක්කොම කරලා මුලාසනේ මන්ත්‍රීතුමනි මොකද්ද මේ
මොකද්ද මේ අපේ රටට අපට ඉතුරු කරලා තියෙන මහා විශාල නායකන්දක් ඩොලර් මිලියන 2600ට ආසන්න මුදලක් මේ රජයේ ගෙව්වා අගමැතිතුමා. ඒ වගේම තව ඩොලර් මිලියන 5000කට ආසන්න මුදලක් මේ අවුරුද්දේ ගෙවන්න තියෙනවා. මේ මේ ගිනිකන්ද නායකන්ද මේ වගේ දැවි දැවි පිච්චි පිච්චි මේ රටේ ජනතාව ජීවත් වෙනවා. ඒක ඇත්ත. කොගම්වල සංවර්ධනය මොනරාගල දිස්ත්‍රික්කයේ 25000 ගම්මුද ගම් පෙරළියට ආවහම මම යෝජනා කරා, අපි යෝජනා කරා රංජිත් මන්ත්‍රීතුමයි මමයි මේ වැසිකිලි ටික දෙන්න කියලා අඩු ගානේ. වැසිකිලි 25000. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තත්ත්වය ඒකයි. ඔව් ට්‍රැක් හතරේ පාරවල් තියෙනවා. කජු ගැට, අන්නාසි ගැට, පළතුරු, දිවුල් ගැට මේවා තියාගෙන අහිංසක පැල්පත්වල ජීවත් වෙන මිනිස්සු පාර ආයිනේ. ඔවුන්ගේ ආර්ථිකය දියුණු වුණේ නැහැ. ඔවුන්ගේ නිවාස ප්‍රශ්න විසඳුනේ නැහැ. ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වුණේ නැහැ. අපි දන්නවා අපට මේ වෙල්ලස්සේ සුද්ධ කඩුව පිටකොන්ද කෙලින් කරන්න අපට ලැබිච්ච දෙයක් නැහැ. අපි අවුරුදු 20ක් ආණ්ඩු කරා. අපි වගේ ඇමතිකම් දැරුවා. හැබැයි අභාග්‍යයකට ඒ සඳහා අවශ්‍ය නිවැරදි වැඩපිළිවෙලක් තිබුණේ නැහැ මුලාසනේ මන්ත්‍රීතුමනි. මට මතක් වෙනවා මේ ගම්පෙරළිය ව්‍යාපෘතිය, ඒ වගේම එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා මහා පරිමාණයේ කර්මාන්තකරුවාගේ ඉඳලා සුළු පරිමාණයේ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවා දක්වා සියලු දෙනාම ආවරණය වෙනකොට ගම්පෙරළියෙන් යටිතල පහසුකම් නිර්මාණය වෙනවා. හැම ගමකම පාරවල්, පැතිබැමි, වේලි, ඇලවල්, වැව් මේ හැම දෙයක්ම හැදෙනවා. මේ මුළු රට පුරාම මේ නිදහසෙන් පස්සේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මුලාසනේ මන්ත්‍රීතුමනි නිවැරදිව රට පුරා එකවර ක්‍රියාත්මක වෙන මහා දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කරේ. හැබැයි මේ ටික ආරම්භ කරලා එනකොට මොකද කරේ? දින 52 ගම්පෙරළිය තහනම් කරා. දින 52 ආණ්ඩුව මොකද කරේ? මේ රට රටවල් 23 මුළු ලෝකෙම පිළිගත්ත මේ රට තමයි සංචාරක ව්‍යාපාරයේ සුදුසුම රට හැටියට. නමුත් අභාග්‍යක මහත ඒක කියලා කටගන්න උනේ නෑ. රටවල් 23ක් අපිව තහනම් කරා. අර අහිංසක හෝටල් කාමර හදාගෙන හිටපු අලුත් මේ ව්‍යාපාරට බැස් යොමු වෙච්ච බැංකු ණයගත්ත අහිංසකයින්ගේ ජීවිත වහබොන තත්වයට පත් වුණා. මේවා මේ ගැන කතා කරන්න ඕනේ. ඒක නිසා රටේ මුදල් සංසරණය ගැන විශේෂ අවධානය යොමු කරලා පරිභෝජනයට සමෘද්ධි ප්‍රතිලාභී නැත්තම් දුප්පතුන්ට රුපියල් 30000ක ණයක් ලබා දෙනවා. ඔවුන්ගේ තැන්පත් මුදල් ලබා දෙනවා රුපියල් 30000ක්. බලාපොරොත්තු වෙනවා මේ රටේ අපි ඇත්ත කතා කරන්න ඕන. මුදල් සංසරණයේ ලොකු දුර්වලකමක් තියෙනවා. මුදල් නැහැ කියනවා. ඒ නිසා මම හිතනවා මේකට උත්තරයක් එයි කියලා. මේ විදිහට හැම අංශයක්ම ආවරණය කරලා තියෙනවා. හැබැයි මම ඉල්ලීමක් කරනවා ඔවුන් ලබාගත් ණය නොසලකා මේ මුදල ලබා දෙන්න කියලා අප්‍රියල් මාසෙට කලින්. එන අපට හොඳ සිංහල අවුරුද්දක් මේ රටේ ජනතාවට ලබා දෙන්න පුළුවන් එක්සත් ජාතික පෙරමුණේ අයවැය තුලින්. ඒ වගේම අපි දන්නවා අපි විශේෂයෙන් මතක් කරන මම විපක්ෂයේ ඉන්න කාලේ 89 මංගල ඇමතිතුමාලා අපි එකට ආවේ. එදා අපි මම කර්මාන්ත අමාත්‍යංශයේ ෂැඩෝ කැබිනට් එකේ හිටියා. අගමැතිතුමා තමයි ඒ කාලේ මේ කර්මාන්ත සම්බන්ධයෙන් ආරම්භ කරපු මේ රටේ දේශපාලඥයා. විශේෂයෙන්ම එතුමා මේ කර්මාන්තපුරේ ආරම්භ කරන්න මේ ගම්පහ ප්‍රදේශයේ එතුමා ඒ බියගම එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධූරයේ දරපු කාලේ එනවා. මේක යෝජනා කරාම අපි උසුළු විසුළු කරා. සුද්ධන්ට ජංගිමානවා කිව්වා. අපි සුද්ධන්ගේ ඇඳුම් මහනවා කිව්වා. අපේ තරුණ ළමයින්ට මේ වගේ රැකියාවලට යන්න එපා කියන තැනට විපක්ෂයේ හැටියට අපි එදා කතා කරා. නමුත් අපි දන්නවා එතුමා 1986 බියගම අපනයන සැකසුම් කලාපයේ පිටුවල අද වෙන විට 25000කට ඍජු රැකියාව ලැබලා දීලා තියෙනවා. අපි දන්නවා මේ අගමැතිතුමා කතා කරන ඒවාට අදත් උසුළු විසුළු කරනවා මේ රටේ. එතුමා මෙතන කර්මාන්තපුරේ අක්කර 5000යි, අතන 15000යි, මෙතන 10000යි කියනකොට hina වෙනවා. ඔව් අපි මතක් කරන්න ඕනේ මේ කර්මාන්තපුර සම්බන්ධයෙන් 2017 වර්ෂයේ අපි සීතාවක කර්මාන්තපුරයෙන් පමණක් රුපියල් මිලියන 65800ක වටිනා භාණ්ඩ අපනයනය කරලා තියෙනවා. මේ වෙන විට පුද්ගලයන් 23300කට ඍජු රැකියාව ලැබිලා තියෙනවා. මේ අගමැතිතුමාගේ සංකල්පය. මේ සංකල්පය අපි මතක් කරන්න ඕනේ සීවි ගුණරත්න ඇමතිතුමා එදා
1994 මේ ව්‍යාපෘතියේ වටිනාකම දැනගෙන එක්සත් ජාතික පක්ෂ යෝජනාවක් වුණත් එතුමා ක්‍රියාත්මක කළා. ඒක නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ මේ රටේ අපි සීතාවක කර්මාන්තපුරේ ආරම්භ කරනකොට තමයි චීනය තේනද චීනයේ මේ කර්මාන්තපුර ආරම්භ කරන්න පටන් ගත්තේ. මේක සෙන්නයි පළාතේ මේ කර්මාන්තපුරේ ආරම්භ කර 1990 ගණන් වල සෙන්නයි ජයඩින් ඉන්ඩස්ට්‍රියල් සෝන් මේක හෙක්ටයාර් 7800ක් අක්කර 19500ක් මුලාසනේ මන්ත්‍රීතුමනි සිල්ලර කඩකාරෝ වෙන්නේ අපි අද නාද කර්මාන්තපුරවල අපේ තියෙන අක්කර 300යි 400යි අපේ කටුනායක විතරයි අක්කර 400ක් තියෙන්නේ. එහෙමනම් අපි මේ මහ පරිමාණය කර්මාන්ත ගෙන්නන්න 500 ෆෝචුන් වැනි සමාගම් ගෙන්නලා මේ රටේ විරකියාවට අපේ තරුණ කොල්ලෝ ටික කොරියාවේ යවනවා. අපි සතුටු වෙනවා. ඒක තමයි අපට ඉතුරු වුනේ. අපේ කාන්තාවෝ ටික, අපේ අම්මලා, අපේ සහෝදරියෝ, ඒ වගේම අපේ දූවරු අපි අරාබියට යවනවා. මෙන්න අපේ ආදායම, අපේ ඩොලර් ආදායම අපි හොයාගන්න හැටි. මේගොල්ලන් එන්නේ හප වෙලා. මේ තරුණ ශ්‍රමයේ අනිත් තරුණයෝ ටික රෝද තුන උඩ. මේක තමයි ඇත්ත කතාව. සුදු කරපටි රැකියාව පිළිබඳ බලාපොරොත්තු තියාගෙන රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වය ලබා නොදී මහා දැවැන්ත ශ්‍රම හමුදාවක් අපි අපතේ ඇරලා තියෙනවා. එහෙමනම් මේක නැති කරන්න තමයි දරු අගමැතිතුමා කියන්නේ මේ අක්කර 10000ක් මොනරාගල දිස්ත්‍රික්කේ රංජිත් මද්දු බණ්ඩාර ඇමතිතුමාලා අපි එකඟ වෙලා අපි කිව්වා මෙතන මේ අපේ ගුවන් තොටුපළ හදන්න හිටපු තැන. අපේ ගුවන් තොටුපළ හදන්න ගුවන් තොටුපළ ගෙනිච්ච හම්බන්තොටට. තේනාද කුඩා ඔය ගුවන් තොටුපළ ගෙනිච්ච හම්බන්තොටට. ඊළඟට බන්ධනාගාරය හදන්න හැදුවා එතන. ඒක ගෙනිච්ච වීරවිලට. මං කල්පනා කරේ හරක්ට ලාඩම් ගහනවා නම් ඒ කාලේ ඒ ව්‍යාපෘතියත් ඉස්සරලම කරන්නේ හම්බන්තොට හරක්ට තමයි ලාඩම් ගැව්වේ. ඒක නිසා මේ අක්කර 10000 සීනේ මේ කර්මාන්තපුරය අද මොනරාගල ආරම්භ කරන්න පුළුවන්. සමහර අය අහනවා මේ අගමැතිතුමාගේ සංකල්පය ගැන අවබෝධයක් නැතුව. දරු මුලාසනේ මන්ත්‍රීතුමනි මම හම්බන්තොට කර්මාන්තපුරයට මුල් ගල දෙන මම ගියේ ස්වේච්ඡාවේ. අල්ලපු දිස්ත්‍රික්කේ මිනිස්සයාට මම දැක්කා එදා ගල් ගහලා හූ කියලා ආපු ආයෝජකීන්ට චීන තානාපතිතුමාට එන්න දෙන්නේ නැතුව එතන කරපු මහා විනාශය. මම දන්නවා හොඳටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තිබුණේ මේ ඉඩම් තමන්ගේ හිතවතුන් මගින් හෝ මේ අක්කර 15000ක් විතර දීලා මහා චීන කර්මාන්තපුරයක් ආරම්භ කරන්න. මේ වාමාංශිකයෝ අද කතා කරන විදියට උණ පතුරෙන් දුන්නෙන් විදලා තුවක්කුවත් එක්ක පොකුරු බෝම්බත් එක්ක යුද්ධ කරපු වියට්නාම් ජාතිකයෝ. මම වියට්නාමේ ගියාම අද ඇමරිකන් සමාගම් මහා දැවැන්ත කර්මාන්තපුර ආරම්භ කරලා අපි අපට මේ දේ කරගන්න බැරි වුණාට අද එනම් හෝචිමින් වලෙන් නැගිටලා ඇවිල්ලා ඒ කර්මාන්තපුරවල ඒ රටේ භූමිය පාවලා දුන්නා. ඒ භූමිය විනාශ කරා කියලා ඔහු කෑ ගහන්න ඕනේ. හැබැයි අපි නොසලකා නොහැරිය යුතුයි දරු අගමැතිතුමාගේ සංකල්ප. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කෘෂිකර්මාන්තේ වාරි මාර්ග අංශයෙන් පසුගිය කාලේ රට දියුණු කරන්න ගත්ත උත්සාහය වගේම කර්මාන්ත අංශයෙන් ඒ විදේශ ආයෝජන ගෙන්වලා රැකියා ප්‍රශ්නේ විසඳලා මේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඒක පුද්ගල ආදායම වැඩි කරන්න ඔහු ගත්ත උත්සාහය ගැන අපි සතුටු වෙන්නට ඕනේ මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි. මම කියන්නේ මේ ගරු කථානායකතුමනි මේ මුලාසනේ මන්ත්‍රීතුමනි
තව විනාඩි දෙකක් කාලයක්
අවසන් කරනවා. හරියට අපිට හොඳ මේ රජයට හොඳ ශක්තිමත් වාහනයක් තිබුණා. ඒ වාහනේ හැම දෙයක්ම තිතට වැඩ කරා. එන්ජිම හොඳයි, ගිය බොක්ස් එක හොඳයි. හැබැයි දින 52 ක්ලච් එක ගියා. ඒකේ පැත්තේ ගියා, ගියර් දැම්මට යන්නේ නැහැ. තේනවා. නමුත් දැන් වර්තමාන අගමැතිතුමත් අපිත් එකතු වෙලා දැන් ක්ලච් එකද හදලා දැන් ගියර් වැටෙනවා. හැබැයි යන්න ප්‍රධාන ලාම්බු දෙක. මොකද මේ අපට යන්න වෙලා තියෙන්නේ ඝන අඳුරේ අපට අතපත ගන්න වෙලා තියෙන්නේ. ඒ වගේම අපට නගින්න තියෙන්නේ හපුතලේ කන්ද. අපට මේක ඝන මීදුම, අධික වර්ෂාව නිසා මේ ලයිට් දෙක හෙඩ් කරාම මේක එකට වදින්න ඕනේ. ඒක නිසා මම මේ අපේ පසුපෙළ මන්ත්‍රීවරුන්ටත් කියනවා, ගරු අගමැතිතුමා ජනාධිපතිතුමත් ඒ දෙදෙනාගේ වගකීම
මේ යහපාලන ආණ්ඩුව හදලා මේ යහපාලන ආණ්ඩුවේ සැබෑ ප්‍රතිඵල ජනතාවට ලබා දෙන්න නම් මේ ලාම්බු දෙක මේ හෙඩ්ලයිට් දෙක නැත්තම් මේ ප්‍රධාන ලාම්බු දෙක එකට වැදුනොත් තමයි ඔබතුමා දන්නව හොඳ රියදුරේ එකට වැදුනොත් තමයි ආලෝකය ලැබෙන්නේ. හැබැයි මේකට පොග් ලයිට් එකක් තියෙනවා. මොකද්ද මේ පොග් ලයිට් එක? තවත් මදිනා. විපක්ෂ නායකතුමා. මේක පෙන්වන්න මේ රටේ ජනතාව සාපිපාසාව කුසගින්න මන්දපෝෂණය විරකියාව. එහෙනම් ඔවුන්ට මේ පාර්ලිමේන්තුවේ වගකීම දේශපාලන පක්ෂ ඔක්කොම එපා වෙලා තියෙන්නේ. ජනතාවට දේශපාලන එපා වෙලා තියෙන්නේ. මැති ඇමතිවරු එපා වෙලා තියෙන්නේ. එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ වගකීම අගමැතිතුමත් ජනාධිපතිතුමත් විපක්ෂ නායකතුමත් ඔක්කොම එකතු වෙලා මේ අවුරුද්ද මේ ආණ්ඩුව හදන්න අපි ඊට පස්සේ ඡන්දයක් තියමු. නෑ නෑ පොග් ලයිට් එක අවශ්‍ය වෙලාවට විතරයි නේ දාන්නේ. හැම වෙලාවෙම ඕනේ නෑ. ආවනද සොයිස සහෝදරයා. ඒක අවශ්‍ය වෙලාවට විතරයි පොග් ලයිට් එක දාන්නේ. ඒක නිසා මේ රට හදමු. මේ රට හදන්න පටන් ගමු. මේ රට හදන්න පටන් අරගෙන ඒ ආදර්ශය දෙමු. ඒ ආදර්ශය දීලා අපි ඊළඟ ඡන්දෙන් පත් කරන පුද්ගලයා නෙමෙයි ඒ රටේ දේශපාලන ස්ථාවරය ඇති වෙන ඒ ඒකී රාජ්‍ය තුල මහා බලගතු රාජ්‍යයක් බවට මේ රට පත් කරන්න අපි හැමදෙනාම එකතු වෙලා ඒ වරම ජනතාවගෙන් ඉල්ලමු. අපි බලමු එදාට කවුද කියලා. පෙරමුණු හැදෙනවා. හැබැයි මතක තියාගන්න මම සම්බන්ධ වෙන්නේ වෙල්ලස්සේ ජනතාවගේ අරමුණු සාක්ෂාත් කරන පෙරමුණු එක්ක පමණයි කියන එක මතක් කරමින් මම නියඩ වෙනවා. බොහොම ස්තුතියි.
මන්තුමා ඊළඟට ජනක වක්කුඹර ගරු මන්තුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක්
ගරු මුලසනේ ගරු මන්තුමනි අපේ විජිතමුණි සොයිස අපේ හිටපු ඇමතුමා කතා කරලා පස්සේ කතා කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. එතුමා කිව්වා දේශපාලඥයෝ ඒ වගේම ඒ අය මිනිසුන්ට පෙන්වන්න බෑ කියලා. මන් දන්නේ අපිට නම් ඡන්ද දීලා ඉතින් හැමදාම මන් දැන් දෙපාර පාර්ලිමේන්තුව ආවා. හතර පාරක් පළස් සභාව හිටියා, ප්‍රාදේශ සභාව එක වරක් හිටියා. තව ඕන පාරක් ජනතාවගේ ඡන්දෙන් එන්න පුළුවන් අය පිටපාරෙන් නැතුව. ඒක නිසා අපි කෙරේ මිනිස්සු විශ්වාසයක් තියලා තියෙනවා. කරු මුලසනේ මන්තුමනි ඔබතුමත් වැඩි හරියක් එනවා ඇති අධිවේගී මාර්ගවල මේ විද්‍යුත් ක්‍රමයට හදපු අයවැයේ මංගල ඇමතිතුමාගේ දැන් කඩවතින් කාරු හරි නැගලා කඩුවෙලින් බැස්සොත් 100ක් වැඩි. ඔකට කඩුවෙල ඉඳලා කඩවතට ගියත් 100ක් වැඩි. හැබැයි කඩවතින් ගිහිල්ලා මාතරින් බැස්සත් 100යි. මේක අලුත් ක්‍රමයක්. කොහෙන් බැස්සත් 100ක් වැඩි. මේ අධිවේගිට කොහෙන් අල්ල නැගලා එහා පැත්තේ ඊගායකින් බැස්සත් 100ක් වැඩි. අපි බැලුවොත් කඩවතේ ඉන්න කෙනෙක් කඩුවෙලට ඇවිල්ලා තමන් රස්සාවකට එනවා නම් දවස් 22ක් 100 ගානේ උදේටයි හවසයි ගෙව්වහම එයා මාසෙකට ආණ්ඩුවට ගෙවනා රුපියල් 4400ක් ආණ්ඩුව 2500ක් දීමනාවක් දෙනවා. හැබැයි මේ රජයේ රජයේ සේවකයා වෙනුවෙන් 2500ක් වැඩි කරනකොට අධිවේගී මාර්ගයට විතරක් ඒ පුජ්‍යලයා 1900ක් ගෙදරින් ගෙවන්න වෙලා තියෙනවා. ඔන්න ජනතාවට දීපු සහනය මේ අධිවේගී මාර්ගය විතරක් පාවිච්චි කරන සෑම පුජ්‍යලයෙක්ම මේ ආණ්ඩුවට අඩුම ගන්න. දැන් අපි හැම වෙලේම ඉන්නේ අධිවේගී මාර්ගේ. මේව හදලා තියෙන ලස්සන්ට නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා අධිවේගී මාර්ග හදනකොට කිව්වා දක්ෂින අධිවේගී මාර්ගයේ හදපු මුදලෙන් 10ක් හදන්න පුළුවන් කිව්වා. අවුරුදු 4ක් ගිහින් තියෙනවා. අද රුවන්පුර අධිවේගී මාර්ගයට මේකෙන් වෙන් කරලා තියෙන්නේ. මේකත් කරන වැඩක් නෙමෙයි. මේකව 2015 අයවැය සල්ලි වෙන් කරා රුවන්පුර අධිවේගී මාර්ගයට. 2016 වෙන් කරා. 17 නෑ. මේ පාර මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. මිලියන 1000කින් අධිවේගී මාර්ගේ බෝක්කුවක් හදන්නවත් බෑ. ඒක නිසා රුවන්පුරේ අධිවේගී මාර්ගේ හදනවා කියන්න මේ පාර මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. ගරු මුලසුනේ මන්තුමනි මේ ආණ්ඩුවේ අයවැයේ තියෙන ගම්පෙරළියට මිලියන 48000යි. හැබැයි පුංචි කාර් සිහිනේ බොඳ කරන්න ඒ අයින්සක මිනිස්සෙක් වාහනයක් ගන්න හිටියා නම් ඒ අයට බදු ගහලා තියෙනවා. මෝටර් වාහන සඳහා නිෂ්පාදන බදු සංශෝධන කිරීම හා සුපෝභෝගී මෝටර් වාහන සඳහා සුපෝභෝගී බදු ක්‍රියාත්මක කිරීම සඳහා මිලියන 48000ක් මුළු ගම්පෙරළියට යන මුදල හා සමාන මුදලක් වාහනවල බදු වලින් මේ ආණ්ඩුව ගහලා තියෙනවා. මිනිස්සුන්ගේ හිතේ ඇති මෙයාගේ හිතේ ඇති මේ එකෙන් ගහලා තියෙන්නේ. මේ රටේ ග්‍රාම සේවක වසන් 14000කට දෙන මුදලයි මේ වාහන වලට ගහපු බද්දයි එක හා සමානයි. ඒ නිසා මේ අයවැයෙන් කරලා තියෙන්නේ මිනිස්සුන්ට ඊට වඩා බදු ගහලා තියෙනවා. ඒ නිසා මේක වැඩි කරපු ඒවා කියන්නේ නැහැ. අර අඩු කරන මොකකින් හරි ඒක කියනවා. මම දැක්කා අපේ අගමැතිතුමා මේ ළඟදී කුරුණෑගල ගිහිල්ලා එතුමා කියනවා, එතුමා 6 වෙනි පරක්කම් බහු රජුරුවන්ගෙන් පස්සේ මේ රට සහලින් පොන්සිත කරා කියලා හිතා. ස්වයං පොන්සිත කරා නම් එතුමා වෙන්න ඕන පළවෙනි වික්‍රමසිංහ රජතුමා. හැබැයි මේ රජතුමාගේ කාලේ මම තමුන්නාසරට කියන්නම්, මේ රටේ මේ වී අපේ කාලේ 2014 අවුරුද්දේ අපේ ආණ්ඩුව කාලේ තමයි වැඩිම වටිනාකමක් තියෙන වීතෝගේ මේ රටේ තිබුණේ. ඒ නිසා ඒ කාලේ මෙට්‍රික් ටොන් 65,607ක්. හැබැයි 2017 50,237යි. ඒ කියන්නේ මිලියන 15,370ක් අඩු වෙලා තියෙනවා. හැබැයි වික්‍රමසිංහ රජතුමාගේ කාලේ මේ රට සහලින් ස්වයංපෝෂිත වුණා නම් අඩු වුණේ කොහොමද? අඩු වෙලා තියෙන හැම දෙයකින්ම අඩු වෙලා තියෙනවා. වගාවෙන් තමුන්නාසලගේ ආණ්ඩුව කාලේ පිටරටින් ටින් මාළුම 2014 අපි ගෙනහල් තියෙන්නේ මෙට්‍රික් ටොන් 20යි. හැබැයි 2017 වෙනකොට 41ක් ගේනවා. ඒ වගේම බඩඉරුඟු එදා ගහල් තියෙන්නේ මෙට්‍රික් ටොන් 86 2014 2017 දී 179ක් ගහලා තියෙනවා. ලොකු ලුණු මෙට්‍රික් ටොන් 150යි 2017 වෙනකොට 232යි. ඒක නිසා මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම දෙයක්ම පිටරටින් ගහලා කියනවා මහ ලොකු රජවරු කියලා. ඒ නිසා මේ රට කෙරේ විශ්වාසයක් තිබ්බේ නැහැ. කුසිකර්මාන්තය කෙරේ විශ්වාසයක් තිබ්බේ නැහැ. එමනම් පෝරමිල රුපියල් 3-4000 කරන්නේ. හැබැයි දින 51 කාලේ තමයි කුඹුරු වල ගොවියට රුපියල් 500ට පොහොර දුන්නේ. අපේ තේ ගොවියට රුපියල් 3000 පෝරමිටිය රුපියල් 1100ට අද දෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අගමැති වෙච්ච නිසා. එහෙම නැත්නම් අදටත් වෙන්නේ අපිට රුපියල් 3000ට පොහොර ගන්න. මම දැක්ක පත්තරේ නම් තිබුණා පොහොර නිකන් දෙනවා කියලා. අයවේ පොහොර ගැන කතා කරලා නැහැ. කිසිම දෙයක් ගැන කතා කරලා නැහැ. සා මේ අයවැය ණය අයවැයක්. ආණ්ඩුව අද ණය ගෙවන්නේ ණය අරගෙන. තවත් ණයක් කරගෙන ආණ්ඩුව ණය ගෙවනවා. අද මිනිස්සුන්ට කියනවා ගත්ත ණය ගෙවන්න ආයේ ණයක් ගන්න කියලා.
ගරුබන්තුමා තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
බැංකුවෙන් ණය අරන් ණයක් ගෙවන්න කියනවා. මම දැනුත් බැංකුවෙන් ඇහුවා මේ කෝටි ගණන් සල්ලි නිවාසයක් හදන්න දෙන්න පුළුවන්ද කියලා. හැබැයි නිවාසයක් හදන්න සල්ලි දෙනකොට ඒ ඉදමේ වටිනාකම කෝටියක් දෙනවා නම් ඉදමේ වටිනාකම කෝටියට වඩා තියෙන්න ඕනේ. ඒකොට කෝටියක් දෙනකොට අර ගාමිණී ලෝකයේ ඇමතිතුමා කිව්වා වගේ අඩුම ගානේ අවුරුදු 25න් ගෙව්වත් රුපියල් 40,000කට වඩා මාසයකට ගෙවන්න ඕනේ. ආදම් බද්දට අහුවෙන කෙනෙක් බවට පත් කරන්න තමයි හදන්නේ. කසාද සහතිකේ දීලා තමයි මේ ණය ගන්න වෙන්නේ. අද තරුණයෙකුට කසාද බඳින්න ගෙයක් හදා ගන්නවත් ඉඩම් කැලලක් නැහැ. ඇමතිතුමා කියනවා වැසිකිලි නැති ලක්ෂහයක් මේ රටේ ඉන්නවා කියලා. ලක්ෂහයක් මේ රටේ වැසිකිලියක් නැති මිනිස්සු ඉන්නවා නම් කෝටි ගණන් ණය දෙන්න කතා කරනවා. ණය කියන්නේ ගෙවන්න ඕන එකක්. මේක නිකන් දෙනවා නම් ඊට වඩා හොඳ නිකන් කෝටි ගණන් දෙන්න ඕනේ නැහැ. ලක්ෂ 5ක් වත් නිකන් දුන්නා නම් ගෙයක් හදා ගන්න ඒකට කමක් නැහැ. හැබැයි කෝටි ගණන් ණය දීලා මේව ණය ආපහු ගෙවන්න ඕනේ. ඒක නිසා හැබැයි පිටරට ඉන්න අපේ ශ්‍රමිකයන්ට යම්කිසි සහනයක් එක ලැබුණොත් හොඳයි. මාත් හැම වෙලෙම කියලා තියෙනවා පිටරට ගිහිලා දුක් විඳලා මහන්සි වෙලා තමන්ගේ කාලේ සියල්ලම කැප කරලා එනකොට මේ රටට එනකොට කීයක් හරි අරගෙන ඉතුරු කරන්ඩ මේ රටට ඩොලර් වලින් එවන අයට නිවසක් හදා ගන්න හරි අඩු කොලියට ණයක් දෙනවා නම් හොඳයි. අපේ රටේ ලක්ෂ 20ක් විතර ඉන්නවා පිටරට. 30,000කට වඩා ඉන්නවා කොරියාවේ. ඒ දරුවන්ට මේ ක්‍රමයේ යටතේ දෙනවා නම් හොඳයි. හැබැයි කොරියාවේ ඉන්න 30,000ට දෙන්න කෝටි 30,000ක් ආණ්ඩුවෙන් වැය කරන්න වෙනවා. කෝටි 30,000ක්. මේවා සීන තමයි. ටික දෙනකොට හරි හම්බුනොත් හොඳයි. හැබැයි ආණ්ඩුව මේ අයවැයේ මේ ආණ්ඩුවත් බැංකුවලින් ණය ගන්නේ. එකසම මේ බැංකුවෙන් ණය ගන්න ගමන් මේ රටේ තියෙන මේ බැංකු තුන හතරෙන් මම ඉතින් සතයක් වගේ ඉතුරු වෙන්නේ නැහැ. දැන් තමුන්නාසර සමෘද්ධිලාභින්ට රුපියල් 30,000ක් අප්‍රේල් මාසේ නොවැම්බර් මාසේ ගන්න කියනවා. අපි එදා 2500ක් දුන්නා ඔය සමෘද්ධි බැංකුවේ තිබිලි සල්ලි. තමුන්නාසරේ 2500 අය කරගත්තා. සමෘද්ධි වාරිකේ තුන් මාසයක් කපලා 2500 අය කරගත්තා. 2500 අහිංසක මිනිස්සුන්ගෙන් අය කරගෙන අද මේ මිනිස්සුන්ගේ සල්ලිම ආපහු තමයි මේ දෙන්න හදන්නේ. අවුරුදුට අවුරුදු කන්න කියලා හිටන් දෙන්න හදන්නේ ඒගොල්ලන්ගේ ඉතුරු කරපු මුදල්. හැබැයි එදා 2500 දෙනකොට ඒ 2500 නැවත වරක් මේ මිනිස්සුන්ගෙන් අය කරගත්තා. ඒක නිසා තමුන්නාන්සලට මේක දෙන්න ඕනේ වුණාම අපි දීපු කාලේ වැරදි. අපි 2500ක් දුන්නාම ඒක වැරදි. හැබැයි දැන් මම හිතන්නේ අප්‍රේල් මාසෙට 15,000යි ඊගාබයකින් 15,000යි දෙනවා. මේක රජයේ සල්ලි නෙමෙයි, ඒ අයගේ ඉතුරු මුදලේ තියෙන මුදල්. ඒක නිසා මේ ඉතුරු මුදලේ තියෙන මුදල් තමයි දෙන්නේ. අලුතෙන් සමුද්දි ලක්ෂ 6කට දෙන්න මිලියන 10,000ක් වෙන් කරලා තිනවා. තමුන්නාසල ගහලා තියෙන බදු ටිකේ ගාන බැලුවොත් මේ දුංකල බද්දයි මේ ටිකෙන් විතරක් බදු ගහලා තිනවා මිලියන 100 1,62,000 මේ වාහන වලටයි මේ ටිකට. ඒ නිසා මේ ආණ්ඩුව බදු ගහලා ජනතාවට සීනිවෝල දෙන අයවැයක් බවට පත් වෙලා තියෙන එක නිසා මේක පරාජයට පත් කරන්න අපි කටයුතු කරනවා. ස්තුතියි.
ඔව් මිත් ස්තුතියි. ඊළඟට ආචාර්ය ජයන්තපති වික්‍රමන්ත මහතුමා ඔබතුමාට විනාඩි 15ක් කාලයක් තියෙනවා.
මුලාසෝනාර උඩ ගරු මන්ත්‍රීතුමනි 2015 පළමන වරට මම පාර්ලිමේන්තුවට ආපු දවසේ සිට සෑම අයවැය ලේඛනයක පිළිබඳ විවාදයකදීත් වෙනත් ලැබුණු හැම අවස්ථාවකදීත් මම අවධාරණය කරපු කාරණයක් තමයි සමාජ සාධාරණත්වය සාතික කිරීමට තිබෙන අවශ්‍යතාවය. අපි වැඩ කරන්නේ ධනපති ආර්ථික ක්‍රමයක් තුළ අපි කටයුතු කරන්නේ. අද මේ රටේ තිබෙන ප්‍රධාන පක්ෂ තුනම එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ පවා කුමන සලුපිලි ඇඳගෙන හිටියත් ඔවුන් ධනපති ආර්ථික ක්‍රමය තමයි පිළිගන්නේ. හැම ඒ පක්ෂ තුනම නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිත් විශ්වාස කළා බොහෝ අවස්ථාවලදී. සමහර අය තවමත් විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂය 1977 පසු ආර්ථිකය විවෘත කළා, පුද්ගලීකරණය කළා. එහෙත් කරපු එක නොකරනු එක දෙයක් තමයි ආර්ථිකය නියාමනය කිරීම. හොඳම උදාහරණය ප්‍රවාහන සේවාවන්, බස් සේවාවන්. අද අපි දන්නවා, අපිට පේනවා ඒ පුද්ගලික බස් සේවාවල් පිළිබඳ කිසිම නියාමනයක් සිදුවන්නේ නැහැ. එක්සත් ඇමරිකාවේ පවා, එක්සත් ජනපදයේ පවා තැහි සියලුම අන්තර් ප්‍රාන්ත මගී ප්‍රවාහනය කරන්නේ පුද්ගලික අංශය මගින්. නමුත් රජයේ ඒවා සියල්ල නියාමනය කරනවා. හරියට බස් එක බස් වේලාවට පිටත් වෙනවද? නියමිත කාලය තුල බස් එක ගමනාන්තය දක්වා යනවද? මොනවද තියෙන බස් වල තියෙන පහසුකම් මොනවද? නවත්වන්නේ කොහමද? නවත්වන්නේ මොන වගේ තැන්වලද? මේ හැම දෙයක්ම නියාමනය කරනවා. අවසනාවකට ශ්‍රී ලංකාවේ එහෙම වුණේ නැහැ. බස් පුද්ගලික බස් හිමියන් ඒ බස් රියදුරන් අනිත් බස් එක තරඟයට යනවා කිසිම ඉවක් බවක් නැතිව. පහසුකම් නැහැ. ඒවා නියාමනය කළ යුතු ආයතන තිබුණත් කෙරෙන්නේ නැහැ. 2005 සිට 2015 දක්වා පොදුජන එක්සත් ප්‍රමුණේ ආණ්ඩුව තිබුණු කාලේ ඔවුන්ද දිගටම රැගෙන ගියා ඒ නව ලිබරල් ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති. ඒ පිළිබඳව මම හිතන්නේ දීර්ඝ වශයෙන් අද උදාහරණ ඉදිරිපත් කරුවා අපේ ගරු කරුණාරත්න පරණවිතාන මන්ත්‍රීතුමා. මේ සමන් ඒවා කියන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. උදාහරණ ගණනාවක් තිබෙනවා. හොඳම උදාහරණ තමයි ශැංග්‍රිලා. ඒ වගේම නාගරික ප්‍රජාව හමුදාව යොදා එළවා දැමීම, රාජ්‍ය අධ්‍යාපනයට වෙන් කරපු මුදල් බලවත් ලෙස කපා දැමීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙන් කරපු මුදල් කැපීම, එක කාලයක් තිබුණා බෙහෙත් හිගයක් පවා ඇති වුණා. එම නිසා ඒ කාලේ පොදු ජන එක්සත් ප්‍රමුණ පවා කුමන සලුපිලි ඇඳගෙන හිටියත් කටයුතු කළේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති අනුව. 2009 මේ අයවැයෙන් මම පළවෙනි වරට දකිනවා මම 2015 සිට මං කිව්වා වගේ කියපු හැම අවුරුද්දෙම කියපු දේ ඒ සිද්ධාන්ත යම් ඒ දිශා නැතිය යම් වෙනසක් පෙන්වන අයවැයක් හැටියට මම මේ දකින්නේ. සමාජ සාධාරණත්වයේ දෙසට යම් හැරීමක් අපි දකිනවා. සමාජ වෙළඳපොළ ආර්ථිකයට කෙරෙහි යම් හැරීමක් දකිනවා. අපි මම බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මෙම වෙනස්වීම මැතිවරණ වසරට පමණක් සීමා නොවිය වේවා කියලා තමයි මගේ ප්‍රාර්ථනය. මම බලාපොරොත්තු වෙන්නේ එයයි. මේ වෙනස දිගටම රැගෙන යන්නට ඕනේ. සමාජ ආර්ථික සමාජ වෙළඳපොළ ආර්ථිකයක් දක්වා සමාජ සාධාරණත්වයේ දෙසට මේ කෙරෙනු හැරීම ඒ ස්ථිර හැරීමක් බවට පත් කළ යුතුයි. අද නවර ලිබරල් වාදය ලෝකෙ කොහෙවත් නැහැ. ඒක පරාජය වෙලා ඉවරයි. එම නිසා තව නව ලිබරල් වාදයේ එල්ලිලා වැඩක් නැහැ. ඒ වගේම අපිට තිබෙන්නේ අද විශේෂයෙන්ම අද ලෝක තත්ත්වයේ අනුව මේ එක රටක විතරක් අපි එක කාලයක් කිව්වා එක රටක විතරක් සමාජවාදී ගොඩනගන්නට බෑ කියලා අපි කිව්වා සෝවියට් දේශයේ උදාහරණයකටගෙන. ඒ වගේම තමයි අපිට කියන්න තිබෙන්නේ එක රටක විතරක් නව ලිබරල් වාදයේ ගොඩනගන්නට බෑ, ආර්ථික ක්‍රමයේ ගොඩනගන්න බෑ. ඒක අමතක කළා දාන්න. එක්සත් ජාතික පක්ෂයේ එයින් ඉවත් වෙන බවයි පෙනෙන්නේ හොඳ ලකුණක්. මේ පෙන්වපු මෙවර පෙන්වපු ඒ දිශානතියේ වෙනස ඒ අනුව මම විශ්වාස කරනවා මම බලාපොරොත්තු වෙනවා ස්ථිර වෙයි කියලා. මේකට තව කාලයක් අවශ්‍යයි. මගේ නම් කිසිම මට ඒ පිළිබඳව කිසිම අවිශ්වාසයක් නැහැ. අද මේ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණු 2015 සම්බන්ධ වුණු මේ සියලු බලවේග වලට තව අවුරුදු 5ක කාලයක් ලැබෙයි කියලා ඊළඟ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල සිටින අධිකාරීවාදයට විරුද්ධ කොටස් 2015 අපිට සමග එකතු වුණා වගේ ඔවුන් සමග අපි නැවත ඒ සන්ධානය ගොඩනැගිය යුතුයි. එපමණක් නොවේ 2015 අපිත් සමග හිටපු නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටස් දැනටමත් අපිත් එක්ක ඉන්නවා සමහර කොටස් ඒ ඔවුන් සමග සම්බන්ධ ඒ සම්බන්ධය තවත් තහවුරු කරගෙන ඉදිරියට යා යුතුයි. මේ පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. අපේ ගරු දුමින්ද දිසානායක මන්ත්‍රීතුමා අයවැය ලේඛනයේ පිළිබඳව පුවත්පත් වලට කියා තිබුණා එය යහපත් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. ඒක හොඳ ලකුණක්. මේ පසුගිය ඔක්තෝබර් 26 වෙනිදාන් පටන් ගත්ත ඒ දින 52 කාලය තුළ අපිට එවැනි පුළුල් පෙරමුණක් අපි දැක්කා. අලුත් කොටස් එකතු වුණා. තරුණයන් කලාකරුවන් සමාජ මාධ්‍ය ජාලයේ මාධ්‍ය පාවිච්චි කරන තරුණ තරුණියන් මේ සියලු දෙනාම එකතු වුණා ප්‍රජාතන්ත්‍රවාදයට ඇති වූ තර්ජනයට මුහුණ දීමට. මේ සියලු දෙනාම එක් කරගෙන ඉදිරියට යෑමට මේක අවස්ථාවක් වෙනවා. නමුත් මේ සියලු දෙනාම එක් කරගත හැක්කේ සමාජ සාධාරණත්වය සහතික කරන වැඩපිළිවෙලකින් පමණයි. මේ ආර්ථිකයේ රාජ්‍ය මැදිහත්වීම ඉතාමත්ම වැදගත්. ධනපති ක්‍රමය තුළ එය අත්‍යවශ්‍යයි. මම ධනපති ආර්ථික ක්‍රමය පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඒත් ධනපති ආර්ථිකයේ යථාර්ථය අද තිබෙනවා. එම ක්‍රමය තුළ අත්‍යවශ්‍යයි එම රාජ්‍ය මැදිහත්වීම. ඉන්දියාවේ අද කියනවා ව්‍යාපාර හිත ඇති බිස්නස් ෆ්‍රෙන්ඩ්ලි ආණ්ඩුවක් තියෙනවා කියලා. නමුත් එම ආණ්ඩුව පවා ඉන්දියාවේ රාජ්‍ය මැදිහත්වීමක් කරනවා ආර්ථිකයේ හසුරුවීමේදී. චීනය සහ වියට්නාමය ධනවාදී සංවර්ධනයේ දිශානතිය වෙනස් කිරීමට රාජ්‍ය මැදිහත් වෙනවා කෙලින්ම. ඊට කලින් සිංගප්පූරුව, දකුණු කොරියාව, මැලේසියාව වැනි රටවල් වල රාජ්‍ය මැදිහත් වුණා ඒ ධනපති ක්‍රමය තුළ. එම මැදිහත් වෙලා ඒ හරි දිශානතියකට රැගෙන යන්නට. අපිද ඒ පැරණි මාදිලිය ලිබරල් වාදයේ එල්ලී සිටින් නැතුව අපද එම මාර්ගයේ යා යුතුයි. සමාජ සාධාරණත්වය ධනපති ක්‍රමයේ තිබෙන තාක්කල්, ධනපති ආර්ථික ක්‍රමයේ තිබෙන තාක්කල් සමාජ වෙළඳපොළ ආර්ථිකයට මුල් තැන දීලා කටයුතු කිරීම අවශ්‍යයි. මේ පිළිබඳ උදාහරණ අපිට තියෙනවා යුරෝපයේ ස්කැන්ඩිනේවියන් රටවල් වල, කැනඩාවේ, යුරෝපීය සංගමයේ රටවල්, ස්විට්සර්ලන්තයේ වැනි රටවල් වල. මොනවද අපි දකින්නේ? හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශයන්, අධ්‍යාපනය හා සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම නොමිලේ දීමේ ප්‍රතිපත්තිය, හැම දෙයක්ම නොමිලේවා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය, පරිසර හිතකාමී ජනතාවක් ඉන්නවා, සමාජ සුබ සාධනය තිබෙනවා, සෝෂල් වෙල්ෆෙයාර් සහතික වෙලා තිබෙනවා, ජනතාවට අවශ්‍ය පහසුකම් ලැබෙනවා, ප්‍රවාහනය ඉතාමත්ම හොඳ ප්‍රවාහනයක් ප්‍රවාහන පද්ධතියක් තිබෙනවා. ඒවගේම ආර්ථික නියාමනය කරනවා. හැබැයි බදු ගෙවන්නට ඕනේ. ඒ රටවල බදු ඉහළයි. නමුත් මිනිස්සු කැමැත්තෙන් බදු ගෙවනවා. මොකද රිටර්න් එකක් තියෙනවා. ඒ බදු ආපසු ඒ බදු වලින් ප්‍රතිලාභ ආපසු ලැබෙනවා. මුදල් බදු ගෙවිය හැකි හැමදෙනාම ඒ බදු දැලට අසු කරවා ගැනීමට අවශ්‍ය පීවරන් ගෙනම තිබෙනවා. ඒ අවශ්‍ය ප්‍රතිපාදන තිබෙනවා නීතිය. ඒ වගේම බදු එකතු කිරීම. අපි සතුටුයි දකින්න සතුටු නා 2018 අවුරුද්දේ අපේ දළ දේශීය නිෂ්පාදනයේ GDP එකෙන් 11%ක් තිබුණු ප්‍රමාණය 14% දක්වා වැඩි වුණා රජයේ ආදායම. එයා දැන් ඉලක්ක කරගෙන තියෙනවා 2019 14% දක්වාත් ඊළඟ අවුරුද්දේ 20% දක්වාත්. එම නිසා මුදල් ආදායම් බදු ගෙවිය හැකි සහ ගෙවිය යුතු කොටස් හරියට ඒ දළට අසු කරගෙන මුදල් ලබා ගත යුතුයි. ඉන්දියාවේ දැන් තිබෙනවා ඉන්දියානු රුපියල් ලක්ෂ 2කමාරකට වඩා වැඩි ගෙවන කරන හැම ගෙවීමක්ම චෙක්පතෙන් ගෙවන්න ඕනේ. එතකොට ඒක රෙකෝඩ් වෙනවා. ඒක ආදායම් බදු දෙපාර්තමේන්තුවට ඒවා හොයා ගැනීමට ලේසි. අද ලංකාවේ එහෙම නැහැ. අපේ ඉතාමත්ම අපේ කලෙක්ෂන් එක මුද අයවැය සමාවෙන් අපේ බදු එකතු කිරීම ඉතාමත්ම දුර්වල තත්වයක තිබෙන්නේ. මේ තත්වයට තමයි අපි දකින්නේ ඉහළ පැලැන්තිය. තමන්ගේ ධනය ප්‍රදර්ශනය කරමින් කටයුතු කරනවා. අධික වියදම්, සුඛෝපභෝගී වාහන, ජීවන රටාව, ඔවුන්ගේ ජීවන රටාව දකින දුප්පතුන්ගේ මනස කුමන ආකාරයටද ප්‍රතිචාර දක්වන්නේ? තරුණයන් කොහොමද එකට ක්‍රියාත් ප්‍රතිචාර දක්වන්නේ? මේ මුදල් එන්නේ කොහෙන්ද? මුලාසනේ මන්ත්‍රීතුමනි, මේ මුදල් එන්නේ බදු නොගෙවීමෙන්. මුදල් විශුද්ධිකරණයෙන්. මනි ලොන්ඩරින් වලින්. හරියට ගිණුම් තියාගන්නේ නැහැ. ඉතින් ඒවා වෙනස් කළ යුතුයි. සමාජ ආරක්ෂණ ජාලය තවත් ශක්තිමත් කළ යුතුයි. සෝෂල් සෙකියුරිටි නෙට් එක තවත් ශක්තිමත් කළ යුතුයි. ඉතාමත්ම සතුට වෙනවා මෙම අයවැලේකණෙන් සෞඛ්‍ය පිළිබඳව සහ අධ්‍යාපනය පිළිබඳව යම් කැපවීමක් තිබෙනවා. සෞඛ්‍ය
ගරුමන්තුමා උත්මාර්තා විනාඩි 2ක් කාලයක් තියෙනවා.
අජිත සේනාරත්න මැතිතුමා යටතේ ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතාමත් හොඳ දියුණු කිරීම සිදු වුණා. ඒ වගේම අධ්‍යාපනයට මුදල් වෙන් කිරීම, රාජ්‍ය විශ්වවිද්‍යාලයට තිබෙන ඉඩකඩ තවත් වැඩි කිරීම, ඒ පිළිබඳව ඉතාමත්ම සතුට වෙනවා. පොදු ප්‍රවාහනයට මුදල් වෙන් කරලා තිබෙනවා. නමුත් ඒ ප්‍රමාණය මදි කියලායි මම හිතන්නේ. මොකද පොදු ප්‍රවාහනය තමයි සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය. එය දියුණු කළ යුතුයි. ඒ අතරම විශේෂයෙන් සුළු සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට කරන ලද එදෙන යෝජනා ඉතාමත්ම හොඳයි. නමුත් අපිට කනගාටුයි කියන්නේ වතුකරය පිළිබඳව, වතු කම්කරුවන් පිළිබඳව අපි මීට වඩා බලාපොරොත්තු වුණ යම් සහනයක් අයවැලේකෙනෙන් පිටත හෝ ඒ වතු සමාගම් සම්බන්ධ කරගෙන එවුන් සමග සාකච්ඡා කළා. ඒ වතු සේවකයන්ගේ ඉතාමත්ම සාධාරණ ඉල්ලීම ඉෂ්ට කර දිය යුතුයි. ඒ වගේම තමයි පුද්ගලික අංශයේ සේවකයන් ඒ අයද මේ අවස්ථාවේ අමතක නොකළ යුතුයි. අල්ලස් සහ දූෂණ කොමිසමේ කටයුතු ප්‍රචාරණය කිරීම සඳහා මුදල් වෙන් කළා තිබෙනවා. ඒ ඉතාමත්ම හොඳයි. මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මේ අවස්ථාවේ RTI නැත්නම් තොරතුරු ලබා ගැනීමේ පනත ක්‍රියාත්මක වීම පිළිබඳව ඒ පිළිබඳවද ජනතාවට දැනුමක් නැහැ. අල්ලස් සහ දූෂණ පිළිබඳ කටයුතු කිරීම වගේම තොරතුරු ලබා ගැනීමේ පනත පිළිබඳව ජනතාව දැනුවත් කළ විශේෂයෙන් ඉන්දියාව වගේ එම පනත පාවිච්චි කිරීමට ජනතාව පොළඹවන්නට ඕනේ. සඳහා යම් මුදලක් වෙන් කරනවා නම් ඒකට යම් ප්‍රමුඛත්වයක් දෙනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මම දීර්ඝ වශයෙන් කතා කරන්න නම් වෙන මයි කාලේ අවසන් මම හිතන්නේ නැවතත් කිව යුත්තේ මෙම අයවැයෙන් යම් දිශානතියේ වෙනසක් ආර්ථිකයේ දිශානතියේ වෙනසක් පෙන්눔 කරනවා. ධනපති ආර්ථික ක්‍රමයේ තුලපව එය හොඳට පැත්තට අරන් යන්නට එය හොඳ ලකුණක්. එය ස්ථිර කර ගැනීමට අපිට අනාගතයේදී අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
බොමින් සුති මන්තුමා ඊළඟට චන්දිම වීරකරු මන්තුමාට විනාඩි 12ක් කාලයක්.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අරමුණක් නැතුව වැඩපිළිවෙලක් නැතුව එකිනෙකට ගැටෙන ප්‍රතිපත්ති වරින් වර ක්‍රියාත්මක කරමින් මේ රට ඉදිරියට ගෙන යන්න උත්සාහ ගනිද්දී දූෂණය වෙනුවට විනිවිද පාපය වෙනුවෙන් කැප වෙනවායි කියපු රජය දූෂණයට මුල් තැන දෙමින් කිසිම වැඩපිළිවෙලක් නැතුව මේ රටේ වසර ගණනාවක් ක්‍රියාත්මක වෙලා මේ මොහොතේ ඉතාම සුන්දර වචන වැලක් සුරංගනා කතාවක් තරුණයන්ට අහස් මාලිගා පෙන්නන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙතෙක් කල් කිව්වේ මාළුවෙක් දෙන්නේ නැහැ බිලි පිත්තක් දෙන්නේ කියලා. හදිසියේ තීන්දුව කළා තියෙනවා ලක්ෂ 6කට තවත් සමෘද්ධි ප්‍රතිලාභ ලබා දෙන්න මේ රටේ. ජනතාවට සහන දෙන එකට අපි කැමති. තීන්දුව කළා තියෙනවා විශ්‍රාම වැටුප වැඩි කරන්න. විශ්‍රාමිකයන්ට වැටුප් සාධාරණ වැඩි කරන එකට අපි කැමති. මේවා අපේ ඉල්ලීම්. නමුත් මේ කිසිවකින් රටේ ජාතික ආදායමට කිසිදු වටිනාකමක් එකතු වෙන්නේ නැහැ. ආර්ථික වර්ධනයට කිසිදු දායකත්වයක් ලැබෙන්නේ නැහැ. මේ හා සමගාමීව මේ රටේ රාජ්‍ය ආයෝජන වැඩි විය යුතුයි කියන අදහස අපේ මතය. අපි රජයක් හැටියට රාජ්‍ය ආයෝජන වැඩි කිරීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සඳහා මේ රටට පෞද්ගලික ආයෝජන දිරිගැන්වීමට අවශ්‍ය කරන රාජ්‍ය ආයෝජන නිසි ලෙස කරලා තියෙනවද? අපි 2015 බිලියන 603යි 2016 වෙනකොට එක බිලියන 594ට 0.01කින් අඩු වෙලා තියෙනවා. 2017 වෙනකොට වැඩි වෙලා තියෙන්නේ 111යි 2018 ඒ බිලියන 657 බිලියන 625ට අඩු වෙනවා. බිලියන ඍණ 0.05ක් 2019 අද කියනවා රාජ්‍ය ආයෝජනයේ බිලියන 756යි 121ක වැඩි කරනවා කියලා. මේක විශ්වාස කරන්න පුළුවන්ද? පහුගිය කාලේ යෙදවීමත් එක්ක අනිවාර්යයෙන්ම මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. 2018 අයවැයනුත් කිව්වා බිලියන 760ක් බවට පරිවර්තනය කරනවා කියලා රාජ්‍ය ආයෝජනය. නමුත් ඇත්තටම කරේ බිලියන 625ක් පමණයි. මේ මුදල් අමාත්‍යවරයාගේ කියවීම් සහ නිවැරදි ඇත්තමින්තු අතර පරතරයක් වෙනසක් තියෙන බව ඉතාම පැහැදිලිව මෙයින් පේනවා. ඒ වගේම ආණ්ඩුවේ බදු ආදායම පිළිබඳ අයවැය ඇස්තමේන්තු ප්‍රායෝගික නැහැ. ඒවා සංඛ්‍යාවලට පමණක් සීමා වෙලා තියෙන්නේ. අපි 2018 අපේක්ෂිත ඇස්තමේන්තු බැලුවතින් මුළු ආදායම හා ප්‍රදානයන් බිලියන 2326ක් බලා අපේක්ෂිත වුණත් ලැබුණේ 2025යි. බදු ආදායම 2024ක් බිලියන බලාපොරොත්තු වුණාට 1712යි ලැබුණේ. ඍජු බදු 375ක් බිලියන බලාපොරොත්තු වුණාට ලැබුණේ බිලියන 310යි. භාණ්ඩ හා සේවා මත බඩු වක්‍ර බදු බිලියන 1239ක් බලාපොරොත්තු වුණාට ලැබුණේ බිලියන 1000යි. බදු නොවන රාජ්‍ය ආදායම බිලියන 184ක්. රාජ්‍ය ආයෝජනය මේ අනුව අපිට කිව්වේ මොකද්ද පාරම් බෑලා? සමස්ත අයවැය හිගය දේශීය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 4.8% බවට පරිවර්තනය කරනවා කියලා පහුගිය අයවැය කිව්වා. නමුත් ඒක 5.3% වුණේ. මේ වාරේ කියනවා 4.4% බවට පරිවර්තනය කරනවා කියලා. මේ කියන කතාවත් සුරංගනා කතාවක් බවට පරිවර්තනය වෙනවායි කියන එක ප්‍රත්‍යක්ෂ කරන්න තමයි මම පහුගිය වසරේ මේ සංඛ්‍යාලේඛන ගෙනාවේ. ගරු මුලාසරාඩ මන්ත්‍රීතුමනි, ඒක පුද්ගල ආදායම ගැන කිව්වේ 20 වෙනකොට US ඩොලර් 5000ක් කරනවා කිව්වා. නමුත් 4300කටවත් ගේන්න බැරි වුණා. රැකියා 10,00,000ක් ගේනවා කිව්වා. මේ රටේ තිබිච්ච රැකියා ටිකත් මේ වන විට නැති වෙලා තියෙන්නේ. ඍජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 5000ක් ගැන කතා කරා. ඩොලර් මිලියන 1800යි මේ වන විට ළඟා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපනයන ආදායම ඩොලර් මිලියන 20,000ක් බලාපොරොත්තු වුණා. එකොළොස් දහක්වත් ගන්න බැරි වුණා. ආර්ථික වර්ධන වේගයේ අපේක්ෂාව 5% ගැන කතා කරා. අද 3%ටත් පල්ලෙහාට බැහැලා. උද්දමනය 6%ට බලාපොරොත්තු වුණත් 5%කටවත් ලං කරගන්න බැරි වුණා. අපි එන්ටර්ප්‍රයිස් ඩෙවලොප්මන්ට් බැංකුවක් මේ රටේ බිහි කිරීම පිළිබඳව කතා කරා. අද වෙනකන් එන්ටර්ප්‍රයිස් ඩෙවලොප්මන්ට් බැංකුව මේ රටේ බිහි වෙලා නැහැ. මේ තත්ත්වය යටතේ මේ රජය කතා කරන්නේ ක්‍රියාත්මක කළ නොහැකි දේවල් කියන එක දිනෙන් දින පැහැදිලි වෙනවා. හැම දිනටම අද ආකර්ෂණයක් හැටියට කතා කරන මේ තරුණ තරුණියන්ට නිවාස සිහිනය රුපියල් 100,000කවත් ආදායමක් තියෙන්න ඕන. මමත් බැංකුවක සභාපතිවරයෙක් හැටියට හිටියා. කිසිම බැංකුවකින් මිලියන 10ක ණය දෙන්නේ නැහැ අවම එවන් ආදායමක් නැත්තම්. රටේ නෙමෙයි ලෝකෙ මොන බැංකුවේද අවුරුදු 25කට ණය දෙන්නේ තීන්දුව කරපු පොලියට? මේ පොලි සහනය දෙන්නේ අවුරුදු 5කට. අවුරුදු 5න් පස්සේ
ගරුපන්තුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
විනාඩි දෙකෙන් මේ කියන්න බෑ මේ කරන්න යන හානිය. මේ මොකද්ද කරන්න යන්නේ ගරු මන්ත්‍රීතුමනි? මේ රටේ පොලිස් සහනාධාරය දෙනවා කියලා වැඩිහිටියන්ට පොලිස් සහනාධාරයක් දුන්නා. අද වෙනකොට රුපියල් බිලියන 23ක් මහ බැංකුවට ගෙවන්න තියෙනවා ඒ වෙනුවට. ඒක ගෙවන්නේ නැතුව මොකද්ද මේ කතා කරන්නේ? විදේශීය ශ්‍රමිකයන්ට ණය දෙන එක හොඳයි, දෙන්න සල්ලි කොහෙද තියෙන්නේ? මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි, මේ තත්ත්වය යටතේ අද අපි ආයෝජන ගැන කතා කරනවා. මේ රටේ ආයෝජන ඇති කරන්න නම් අපිට පුහුණු ශ්‍රමය තියෙනවද? පුහුණු ශ්‍රමය ඇති කරන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරාද? මේ පාරත් සුරංගනා කතාවක් තියෙනවා. ගිය පාර ආයවෙත් ඕක කතා කරා. ඉන්ධන බලශක්ති ලාභයට තියෙනවද? අද අඩුම තරමේ ඉන්ධන ටික තෙල් ටික ගොඩබා ගන්න දවස් 7ක් යනවා. දවස් 2කින් ගොඩබා ගන්න හැකි වෙන නල පද්ධතියේ ටෙන්ඩරය ප්‍රදානය කරගන්න බැරුණා අද අවුරුදු 5ක් ලඟ වෙන මේ ආණ්ඩුව. සපුගස්කන්ධ පුරිපහදුව නවීකරණය කරන එක මොන යෝජනා ඉදිරිපත් වුණත් අද ඒක කරගන්න බැරි වුණා. විකල්ප බලශක්ති මේ රටේ හැමදාම හිරු එළිය. ෂෝලපව ප්‍රචලිත කරන්න වැඩපිළිවෙලක් නැහැ. මේ ආයවැයත් නැහැ. ස්වාභාවික වායු හමු වෙලා තියෙනවා මේ රටේ 2කකින්. ඒ පිළිබඳ වැඩපිළිවෙලක් නැහැ අද වෙනකන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට අපි කොහොමද මේ රටට ආයෝජකයන් ගෙනීම සඳහා කටයුතු කරන්නේ? මේකේ තියෙනවා එක්ස්පෝර්ට් මේ අපනයන ප්‍රවර්ධනය කිරීම. අපනයන ප්‍රවර්ධනය කරන්න මොනවද කතා කරන්නේ? කතා කරේ ෆොක්ස්වැගන් කර්මාන්ත දාන්න, විශාල කර්මාන්ත දාන්න. ගරු අගමැතිතුමනි, ෆොක්ස්වැගන් කර්මාන්ත නෙමෙයි, ෆොක්ස්වැගන් එකේ වයිපර් බ්ලේඩ් එක හදන්න ආරම්භ කරන්න. ආරම්භයකට පොඩි පොඩි දේවල්, ඒ ට්‍රොලියක් හදන්න, අඩු ගානේ සුපර් මාකට් එකක ඇදගෙන යන ට්‍රොලිය රෝදේ හදන්න. ලෝකේ රටවල් දියුණුනේ පොඩි පොඩි කර්මාන්තකරුවන් පොඩි පොඩි නව නිෂ්පාදන තුලින්. මේ රටේ එහෙම වැඩපිළිවෙලක් නැහැ. අපේ එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් එක මොකද කරන්නේ? එයාගේ වගකීම විය යුත්තේ විදේශ රටවල තියෙන අවස්ථා හොයලා බලලා ආයෝජකයන් ගෙන්නලා අපේ කුඩා කර්මාන්තකරුවන්ට එයා සම්බන්ධ කරලා දීලා කුඩා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න. මේ කිසියක් කරන්නේ නැතුව ඉතාම අසාර්ථක අයවැයක් වෙච්ච මේ සුරංගනා කතාව අපි මේ රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් බවට කිසි දවසක පරිවර්තනය වෙන්නේ නැතේ කියන එක ප්‍රකාශ කරමින්, මීට වඩා යථාර්ථවාදී රටට ආදරය කරන රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න, ඒ සඳහා අවස්ථාව දෙන්න මේ රටේ ජනතාවට මැතිවරණයක් කඩිනමෙන් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිමින්, ඒ තුළ පත්වන රජයකට මේ රට ගොඩනගන්නට අවස්ථාව අනාගතයේදී නුදුරු අනාගතයේදීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳුවේ.
බොහොම ස්තුතියි.